ਹੁੰਦਾ ਹੀ ਸਾਧੂ ਸਾਧੂ ਸਾਧੂ। ਨਿਦਹਸ ਵਿਸ਼ਵਸਰੀ ਦਹਵੇਂ ਮਾਸੇ 25 ਵੇਨਿਦਾ ਵਿਦਰਸ਼ਨਾ ਭਾਵਨਾ ਵੇਡਸਟਾਨ ਅਮਾਮੈਨੀ ਤਿਲੋ ਗੁਰੂ ਗੌਤਮ ਸ੍ਰੀ ਸੰਮਾ ਸੰਬੁੱਧ ਰਜਾਨੰਦ ਵਹਾਂਸੇ ਅਪਟ ਯੈਨੂ ਮਗ ਤਮਾਈ ਵਿਦਰਸ਼ਨਾ ਭਾਵਨਾਵ ඇයි අපිට විදර්ශනා භාවනාව පෙන්වා වදාරන්නේ? ඕනෑම ගැටලුවක්, ඕනෑම ප්‍රශ්නයක් විසඳා ගන්නට තියෙන එකම මාර්ගය, එකම ක්‍රමය තමයි පරේක්ෂණය. එහෙම නේද පින්වතුනි? ඔබත් ලෞකික ජීවිතයට අනුකූලව අනුගතව දුටුවත් බැලුවත්, ඒ වගේම පරමාර්ථයෙන් බැලුවත්, කොහෙන් බැලුවත් තේරෙනවා යමක් සොයා ගැනීමට තියෙන එකම මාර්ගය වෙන මාර්ගයක් නැහැ, සොයා බැලීමයි විදර්ශනාවයි කියලා. එහෙමනම් අන්නේ විද්‍යාත්මක සොයා බැලීම ගවේෂණය තමයි බුදුහාමුදුරුව අපට පෙන්වා දෙන්නේ විදර්ශනා භාවනාව. ඒ විදර්ශනාවට අවහරණක් නැතුව, පිටක් පිළිසරණක් නැතුව යන ගමනට වඩා බොහෝම හොඳයි පිටක් පිළිසරණක් ඇතුව යන ගමන. මාර්ගය කාගෙන්වත් දන්නේ නැතුව යන ගමනට වඩා ශ්‍රේෂ්ඨයි කාගෙන් හෝ මඟ අහගෙන යන ගමන. එහෙමනම් අන්නේ කාගෙන් හෝ මඟ අහගෙන යන ගමන අපිට පහසුකම් ඇති කරනවා. අන්න ඒක නිසා තමයි අපි බුදුහාමුදුරුවන්ගේ උපදේශනය සිද්ධ කරන්නේ. එතකොට මේ කාලේ නිවන් දකින්න බැරි වෙලා තියෙන්නේ ඇයි? පින්නතුනේ පොතේ වරදක් නැහැ, බණපදේ වරදකුත් නැහැ, දේශනා කරන අයගේ වරදකුත් නැහැ, දේශනා කියන අයගේ වරදකුත් නැහැ. එකම වරද තමයි මා දකින විමසා නොබැලීම, විදර්ශනා නොකිරීම. විදර්ශනා කරන්න බලාපොරොත්තු වෙලා නැහැ කවුරුවත්, ඉගෙන ගන්න තමයි බලාපොරොත්තු වෙලා තියෙන්නේ. ඉගෙන ගැනීම හරි ලේසි වැඩක්, විදර්ශනා කිරීම හරිම අමාරු වැඩක්. එහෙමනම් අපි විදර්ශනා නොකිරීම නිසා තමයි මේ අවබෝධය අද සමාජයෙන් දුරස් වෙලා ගිහිලා තියෙන්නේ, නැති වෙලා ගිහිලා තියෙන්නේ. ඉතින් සමහර උදවිය හිතනවා මේක පොතේ දෝෂයක් කියලා. පොතේ නෙමෙයි, දේශකයාගේ දෝෂයක් කියලා හිතනවා. දේශකයාගේ දෝෂයක් නෙමෙයි, කවුරුවත් බන හංගනවත් නෙමෙයි. එහෙමනම් තම තමන් විදර්ශනා කරලා බලන්න, ගැඹුරින් සිතා බලන්න පුරුදු වෙන්න ඕන. එහෙම වරක් දෙකක් තුනක් හිතුවත් හිතන්න බැරි වෙනකොට අපේ උදවිය පුරුදු වෙලා තියෙනවා ඒක අත්හැරලා දාන්න. වරක් හිතුව, දෙවරක් හිතුව, තුන්වරක් හිතුව තේරුම් නැති වුණොත් මොකද කරන්නේ? මට ඒක බෑ කියලා අත්හැර දානවා. අන්න එහෙම හිතන්නේ නැතුව යම් කිසි කෙනෙක් අවබෝධ වෙන තුරුම මම මේ වීරය අත්හරින්නේ නැහැ කියන අදිෂ්ඨානයෙන් යුක්තව සතර සම්ප්‍රදානයෙන් යුක්තව කටයුතු කරනවා නම් අන්නේ ඇත්තන්ට තමයි ආරද්ධ වීරියෙන් යුක්තව කටයුතු කරන පිරිසක් කියලා කියන්නේ. ඒ නිසා දහස් වර සියක් වර ලක්ෂ වාරයක් වෙන්න පුළුවන් ඒ විදර්ශනාව අත්හරින්න එපා වෙනතුනේ. ගඟ මැද ඔරුව අතහැරියා වගේ තමයි විදර්ශනාව අත්හැරියොත්. කිඹුලන්ට ගොදුරු වේවි, වතුරට වැටේවි, මේ ආවේ විදර්ශනාව අත්හැරියොත්. ඒ නිසා වෙනතුනේ අපිට කොයිම වෙලාවකවත් විදර්ශනාව අත්හරින්න බෑ. විදර්ශනාව අත්හරින්න බෑ. ගැටලුවක් තියෙනවා නම් තමා තමාගේ ශක්ති ප්‍රමාණයෙන් දුරක් යනවා. බැරි කොටස තමයි ගුරුවරයාගෙන් අසා දැනගන්නේ. එහෙමනම් හැමදේම ගුරුවරයෙක් විසින් පොතපතක් විසින් අපට කියා දිය යුතුයි කියලා එහෙම නිගමනයක ඉන්න නරකයි. තමන්ගේ ශක්ති ධාරාවක් තියෙනවා ඇසූ පිරු තැන් අනුව. ඒ වගේම තමන්ගේ ඉන්ද්‍රිය ශක්තිය තුළ. එහෙමනම් අන්නේ ශක්ති ප්‍රමාණයෙන් ඒ දේ තමන්ගේ ගමන ඒ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව සම්පූර්ණ කරගන්න ඕන. නිර්වාණ ගාමිනී ප්‍රතිපදාව සම්පූර්ණ කරගන්න ඕන. අපි නිර්වාණ වීමටයි උත්සාහ කරන්නේ. ඒක සරල තේරුම තමයි බැඳීම් නැති පුජ්‍යලෙක් වෙන. ඉතින් මේ බැඳීම් නැති පුජ්‍යලෙක් වෙන්න මේ සමාජය අය දන්නවද කියලා අහුවොත් හැමෝම කියයි අපෝ දන්නවා මේ ඔක්කොම අත්හැර දාලා ජීවත් වෙන එක තමයි බැඳීම් නැති පුජ්‍යලය කියන්නේ කියයි. නැත්තම් මේ ඔක්කොම දාලා මහාන වුණාම බැඳීම් නැති පුජ්‍යලෙක් කියයි. එහෙම නැත්තම් විවාහ නොවී හිටියාම බැඳීම් නැති පුජ්‍යලෙක් කියයි. රස්සාවක් නොකර හිටියාම බැඳීම් නැති පුජ්‍යලෙක් කියයි. ගෙයක් දොරක් ඒව මේව මොකවත් නැතුව නිකන් බෝඩින් කාමරයකට වෙලා හිටියාම බැඳීම් නැති පුජ්‍යලෙක් කියයි. ඒක බැඳීම් නැති බවක්ද? ඒක බැඳීම් නැති බවක් නෙමෙයි වෙනතුනේ, ඒක මහා කාලගණි බවක්. ඉතින් මේ ධර්මයේ වැරදි තැන් වලින් වටහා ගත්තට පස්සේ මොනතරම් විපත්ති මිනිස්සයා සිද්ධ කර ගන්නවද? එහෙමනම් මේ පරමාර්ථ ලෝකෝත්තර ධහම මිනිස්සුන්ටගේ ඥාන ප්‍රමාණයට අනුව මිනිස්සු විකෘති කරගෙන තියෙනවා. ඒ විකෘතිය තමයි ඒගොල්ලෝ අදහන්නේ. ඒ හිතාගත්ත දේ තමයි ඒගොල්ලෝ වන්දනා කරන්නේ. ඒගොල්ලන්ට හැඟෙන දේට තමයි ඒගොල්ලෝ ගරු කරන්නේ. ඒ නිසා අපි බුදුරජාණන් වහන්සේගේ වචනය හරියට හොයාගන්නට බොහෝම මහන්සි වෙන්න ඕන, බොහෝම කැප වෙන්න ඕන. බොහෝ මහන්සියෙන් බොහෝ කැපවීමෙන් කටයුතු කරන්න ඕන. බැඳීම් නැති බව කියලා කියන්නේ සම්මුති බැඳීම් නෙමෙයි මේ කතා කරන්නේ, ආධ්‍යාත්මික බැඳීම් නැති බව. ආධ්‍යාත්මික බැඳීම් යනු කවරක්ද? ආධ්‍යාත්මික බැඳීම් යනු ලෝභ, ද්වේෂ, මෝහ කියන මෙන්න මේ ස්වභාවයන් වලට කියනවා ආධ්‍යාත්මික බැඳීම් කියලා. මේ එක 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 කාලයට සංසිඳවලා ඉවර කරන්න පුළුවන් දේවල් නෙමෙයි. ලෝභය කාලයක් සංසිඳවලා, ද්වේෂය තවත් කාලයකින් සංසිඳවලා, හරියට අර දසපාරමිතා ආත්ම 10කින් සම්පූර්ණ කරනවා වගේ. ඒම නෙමෙයි, දසපාරමිතා එක ආත්මයක මේ මොහොතේම සම්පූර්ණ වෙන විදියට වැඩ කරන්න ඕන. එහෙම නැත්නම් එක එක ආත්මයට එක එක පාරමිතාව සම්පූර්ණ කරන්න ගියොත් එහෙම හැම ආත්මෙම හිතනවා මේක දාන පාරමිතාවෙන්ම පටන් ගන්න තියෙනවා කියලා. එතකොට හැමදාම ආත්ම තව නමයක් ඉස්සරහට යන්න තියෙවි. අර දානෙන්මනේ පටන් ගන්න නේද? එතකොට හැම ආත්මෙම දන් දෙදී තමයි ඉන්න වෙන්නේ. මොකද මේ මිනිස්සේ දන්නේ නැහැනේ මේ ආත්මෙත් මම බණ ඇහුවා කියලා. ඉතින් පින්නතුන් බුදුහාමුදුරුවෝ ළඟ බණ අහලා රහතන් වහන්සේලාට දම් බෙදලා බණ අහලා අනුරාධපුර යුගේ පොළොන්නර යුගවලත් ඉපදිලා මහදායකව මහසිටුවරු එහේ මහ රජවරු අමාත්‍යවරු වෙලත් ඉන්නේ නැතිනේ. ඉතින් හිතනවනම් මම ආයි මුල ඉඳලා පාරමිතාව පටන් ගන්න ඕන කියලා. එහෙමනොත් එදාටත් දාන පාරමිතාව වෙන්නේ නැති, අදත් දාන පාරමිතාව වෙන්නේ නැති පුරන්න. ඒ නිසා මේ එක මොහොතක මේ දැන්මම පාරමිතා 10 සම්පූර්ණ කරගන්න. එහෙමනම් අපි මේ මනස පිහිටවන්න ඕනේ පාරමිතා සම්පූර්ණ 10 සම්පූර්ණ වෙලා ලෝභ ද්වේෂ මෝහ කියන එක ක්ෂණයෙන් සම්පූර්ණ වෙලා ත්‍රිවේදනාව කියන එකෙන් ක්ෂණයෙන් මිදිලා සිත පිහිටවා ගන්න ඕනේ. අපේ සිත කැමැති පින්නතුනේ මේ ලොකු බරක් වගේ ලොකු ගෙඩි පිටින් මොනවා හරි ලැබෙනවට තමයි කැමති. නිර්වාණය ඔබට යම් කිසි දවසක මුණ ගැහෙනවා. දැන් මේ ඔබ සුවහගෙන යන ගමනේ ඔබට නිර්වාණ ධාතුව යම් කිසි මොහොතකදී මුණ ගැහෙනවා. ඒ මුණ ගැහුණු දවසට මේ නිර්වාණ ධාතුවයි කියලා හඳුනගෙන ඒ සමග සහසම්බන්ධ මිත්‍රතාවයක් ආරම්භ කරයිද? එහෙම නැත්නම් නිර්වාණ ධාතුව මේ තමන්ගේ ඉදිරි පිටට ඇවිල්ලා නොතේරීම මගේ ඇරී යයිද? දැන් අඳුරගන්න බැරුණොත් එහෙම වෙනවනේ. අපි කෙනෙක් හොයාගෙන යනවා. ඉතින් අපේ අර ඉමේජ් එකේ ඉන්න කෙනා නෙමෙයි නම් ආවේ වෙන ඇඳුමකින් වෙන ස්වරූපයකින් නම් ඇත්තෙන්ම අපිට අඳුරගන්න බැරුව අපි ළඟින්ම යනවා මග ඇරෙනවා. අපෙන්ම පාර අහලා යනවා අපි දන්නේ නැහැ. එහෙම දේවල් වෙනවා. එහෙම දේවල් ඔබටත් වෙලා ඇති කාටත් වෙලා ඇති. ඉතින් අන්න ඒ වගේ පිනතුන නිර්වාණ ධාතුව මුණ ගැහුනොත් ඔබට අඳුනගන්න පුළුවන්ද? නැත්තම් ඉතින් හොය සොයන කේ වැඩකුත් නැහැනේ. කියන්න බලන්න නිර්වාණ ධාතුව මෙහෙම හොයාගෙන හොයාගෙන යද්දි ඔන්න මුණ ගැහෙනවා. කොහොමද අඳුනගන්නේ? අඳුරගෙන ඊට පස්සේ ගෙදර එක්ක යන්න බෑ. නිර්වාණ ධාතුව ඒ කියන්නේ ගෙදර එක්ක යනවා කියලා කියන්නේ තමන්ගේ ආත්මය සහ සහසම්බන්ධ කරගන්න ඕන, ජීවිතයට එකතු කරගන්න ඕන. ධම්මවාසී වෙන්න එපැයි, ධම්මචාරී වෙන්න එපැයි නේද? එතකොට තමයි ධර්මචාරී ධම්මවාසී බවට පත් වෙන්නේ. ධර්මයේ වාසය කරන්න ඕන, ධර්මයේ චාරී වෙන්න ඕන කියන බලන්න. කොහොමද නිර්වාණ ධර්මයයි කියලා ඔබ අඳුනගන්නේ? මේ ඇවිදිල්ල ඉන්නේ නිර්වාණ ධර්මයයි. පෙනුතුනේ කවුරුවත් ලෙහෙසියෙන් නිර්වාණ ධර්මය කියන එක අඳුන ගන්න එකක් නෑ. ඒකට හේතුව මිනිස්සුන් සෙවුවොත් නිර්වාණ ධර්මය සාපේක්ෂිත බුද්ධිය. මේ කාරණේ කියන්න එපා කියලා මාර්යා පණිවිඩයක් කියනවා. මේක කිව්වොත් ගොඩාක් දෙනෙක් නිවන් දකී කියලා. එයාගේ පණිවිඩය අපිට වැඩන්නේ, අපි බුදුහාමුදුරන්ගේ පණිවිඩය අපි දෙනවා. නැත්තම් මාර්යා නම් කියනවා මේව කියන්න එපා කියලා මුන්ට. කිව්වහම මං ඉවරයි කියලා. මට දැන් යන්න බෑ. අපායට මිනිස්සු ගොඩක් නිවන් දකිනවා. එහෙනම් මේ සාපේක්ෂිත බුද්ධියෙන් බලන්න බලාපොරොත්තු වෙලා ඉන්නකම් අවබෝධ කරගන්න එකක් නැහැ. සාපේක්ෂිත බුද්ධිය කියන්නේ මොකද්ද? පෙර දැකපු විදිය, පෙර අහපු විදිය, තමන් හිතන විදිය, තමන් නිර්මාණය කරගත්ත විදියට යම්කිසි සංඛාරයක් ගැට ගහගෙන ඒ සංඛාරය සොය සොයා යනවා සැබෑ බුදුහාමුදුරු සැබෑ නිර්වාණය ළඟින් තමන්ට මඟ ඇරිලා යනවා. ගමනක් යන්නේ මොනවා හරි දෑතේ බරට අරන් එන්න. හැබැයි මේ ගමන යන්න ඕන අපි දෑතේ බරට මොකවත් අරන් එන්න නෙමේ, දෑත සම්පූර්ණයෙන් හිස් කරගන්න, පිරිසුදු කරගන්න. එහෙමනම් ඔබ ගමනක් ගිහිල්ලා අරගෙන එන්න ඕනේ හිස් බව. ගමනක් ගිහිල්ලා ඔබ අරගෙන එන්න ඕනේ හිස් බව අරගෙන එන්න ඕනේ. හිස් බව තමා තුළ සම්පූර්ණයෙන් දරා ගන්න පුළුවන්කම තිබෙන්නේ තමනුත් හිස්සුනොත් පමණයි. නැත්තම් හිස් බව පුරවා ගන්න බෑනේ. දැන් අපි කියනවා මොනවා හරි භාජනයක් දීලා මේ භාජනේ ඔබ හිස් බවින් පුරවන්න, මෙම කලය හිස් බවින් පුරවන්න. මම කියන්නේ ඔබ හිස් බවින් පුරවන විදිය. කොහොමද ඔබ හිස් බවින් පුරවන්නේ? හිස් බව ගිහිල්ලා මෙහෙම ඒකට හලන්න පුළුවන් දෙයක්ද? බෑ. එහෙමනම් අපි මොකක් දෙක දෙයක් කරන්න පුළුවන් මේක හිස් බවෙන් පුරවන්න නම්? මේක හොඳ පඬිත ක්‍රියාවලියක්. කාට හරි භාජනයක් දීලා මොනවා හරි පුරවලා මේක පුතා හිස් බවෙන් පුරවන්න කියලා කියන්න පුළුවන්. බුද්ධිය බලන්න, මන බලන්න නේද? හිස් බවින් පුරවන්න. එහෙමනම් ඒකේ තියෙන නොසිස්සු ස්වභාවයල් තියෙනවා නම් ඒ කියන්නේ යම් යම් බාණ්ඩ තියෙනවා ඒ ඔක්කොම අයින් කරන්න ඕන. අයින් කළාට පස්සේ කොමකින්ද පිරෙන්නේ? හිස් බවෙන් පිරෙනවා. එහෙමනම් බුදුරජාණන් වහන්සේ මේ පෙන්වූ හැම දෙයක්ම බලන්න ධර්මය හොඳට කියලා කේවල බලන්න මේ හිස් බව පුරවා ගන්න කියන එක නේද කියන්නේ. මේ තියෙන දෙයක් අස් කර ගන්න, නිරෝධ කරන්න, ප්‍රහාණ කරන්නමයි වචනයක් තියෙන. පුරව ගන්න දෙයක් නෑ. එහෙමනම් මේක අස් කරන්න කරන්න මෙතන හිස් බවෙන් පිරෙනවා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ අපේ උදවිය අස් කරන්න කැමති වුණාට පින්නතුනේ මේ අස් කර ගන්න විදිය දන්නේ නෑ. අස් කර ගන්න විදිය කියලා අපි හිතුවොත් එහෙම ගැටෙන පිළිවෙතක්, තවත් එහි කැළෙන පිළිවෙතක්, තවත් උපාදාන පිළිවෙතක් අනුගමනය කළොත් එහෙම මේ අස්කිරිල්ල සිද්ධ වෙන්නේ නැහැ. එහෙමනම් මේ අස්කිරිල්ල මමත්වයට මට කරන්න පුළුවන් දෙයක් නෙමෙයි පෙනුතුනේ. මමත්වයට කරන්න පුළුවන් එක දෙයයි. අල්ලා ගැනීමල පමණමයි. මේ වචනේ පරිපූර්ණව තේරුම් ගන්න ඕන පෙනුතුන්. අල්ලා ගැනීම කියන එකේ අර්ථය තමයි අලීම, ගැටීම, ලෝභ, ද්වේෂ, මෝහ. මේ තුනම ක්‍රියාත්මක වෙන ඕනම මොහොතකට කියන්නේ ද්වේෂයෙන් අල්ලා ගන්නවා, ලෝභයෙන් අල්ලා ගන්නවා, මෝහයෙන් අල්ලා ගන්නවා කියන වචන තුන. එහෙමනම් අල්ලා ගැනීම කියන එක තුළ අර තුනම ක්‍රියාත්මක වෙනවා. ගැටීමෙන් අල්ලා ගන්නවා, ඇලීමෙන් අල්ලා ගන්නවා, මෝහයෙන් අල්ලා ගන්නවා. දැන් තිරිසන් සතුන්ට එහෙම තියෙන එකම මෝහයක් නේ තියෙන්නේ. දැන් මේ මෝහ අන්ධකාරය දුරු කරගන්න පුළුවන් එකම සත්වයා මිනිසයා. ඉතින් මේ මෝහය ටික 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 දුරු කරගන්න එක එක මිනිසයාගේ දැන් බුදුදහමට පැමිණෙන්නේ නැතුව බුදුදහමේ තියෙන මනසේ ලෝකේ යථාර්ථය දන්නේ නැති අය එකම මෝහයක ඉන්නේ වෙලිලා. ඔය ඇත්තන් පරීක්ෂණය කරලා බලන්න එයාගේ මනස කොහෙද තියෙන්නේ කියලා. එකම මෝඩ තැනක. හැබැයි මේ මෝඩ තැන ඔහු හිතනවා ඔහු සාර්ථකයි කියලා. ඔහු ශ්‍රේෂ්ඨයි කියලා හිතනවා. මෝඩයාගේ ස්වභාවය මේකනේ නේද? තමන් ශ්‍රේෂ්ඨයි කියලා හිතන එක තමයි මෝඩයාගේ දැඩි ස්වභාවය. දැන් මේ මෝහයෙන් අත් මිදෙන්න පුළුවන්කම තියෙනවා මේ උසස් මනසක් තියෙන මනුෂ්‍යයට. හැබැයි මේ මෝහයෙන් අත් මිදෙන්නේ විදර්ශනාවේ තරමට. අපි පින්නතුනි විදර්ශනා කළා, විදර්ශනා කළා. තමන්ටම මේක තේරුම් යනකම් මේ ලෝකේ කලාතුරකින් උපදින උගත්කමට වඩා ප්‍රඥාවන්තකම ශ්‍රේෂ්ඨයි කියලා කල්පනා කරන මිනිස්සු ටිකක්. අන්නේ ඇත්ත තමයි දාර්ශනිකයෝ බවට පත්වන්නේ. ඒගොල්ලන්ට තමයි උගටි තඥ පුජ්‍යලයෝ යමක් හොඳට තේරුම් ගන්න පුළුවන් නුවණක් තියෙන පුජ්‍යලයෝ කියන්නේ. නිකම්ම නිකං අපි දේවල් මතකයේ පමණක් අරගෙන යන අයට කියන්නේ පදපරමයෝ කියලා. එතකොට දැනුමට පමණක් සීමා වෙච්ච අයට කියන්නේ පදපරමයෝ කියලා. ඒගොල්ලෝ ඒ කියපු දෙයක් ඔළුවේ අරගෙන යනවා පොතේ තියෙන නිසා, කිව්ව නිසා, ආගමෙන් කිව්ව නිසා, පරම්පරාවෙන් කිව්ව නිසා කියලා ඔය අරගෙන යනවා මිසක් ඒක ගැඹුරු විදර්ශනාවක් නෑ. අර චක් කිව්වන් යනවා, හෝ කිව්වන් අතර වෙනවා වගේ හරකෙක් වගේ පදපරමයාගේ ස්වභාවය. සාදු කිව්වන්න කිව්වම සාදු කියනවා, ඈනුන් අරින්න කිව්වන් ඈනුන් අරිනවා, අවදි වෙන්න කිව්වන් අවදි වෙනවා, නිදා ගන්න කිව්වන් නිදා ගන්නවා. පදපරමයා ඒ ස්වභාවය. තාලෙට කවි කේකේ යනවා. එහෙමනේ මේ ගැඹුරින් හිතන්න පුළුවන්, ගැඹුරින් බලන්න පුළුවන් අවධියක් හොඳට පුරුදු කරන්න, ඒක තමයි ප්‍රඥාවන්තයෙක්ගේ ස්වභාවය. ඇයි මෙච්චර දේවල් ඔබට දැනෙද්දි හිතන්න පුළුවන් මොලයක් තියද්දි නොසිතා ඉන්නේ? ඇයි හිතන්න පුරුදු වෙන්න? හැම දෙයක්ම තමන්ට ප්‍රත්‍යක්ෂතාවයකින් තමන්ට හාත්පස ඒක සත්‍යයි කියලා තේරෙන මට්ටමකින් තේරුම් ගන්න ඕන. තමා තුළ ඇති සංවේදනා ටික තියෙන ටික තියෙන විදියටත් නැති ටික නැති විදියටත් හඳුන ගන්න පුළුවන් වෙන්න ඕන. මේ ආධ්‍යාත්මයේ හට ගැනීම පැවැත්ම නැති වෙලා යන ස්වභාවය තමන් දකින්න ඕන. මේ දේවල් වල මා උපාදානයේ සිටිනවා කියලා දකින්න ඕන. මේ දේවල් වල උපාදානයක් නැහැ කියලා දකින්න ඕන. එහෙම නැත්තම් ඉවත් කර ගන්න පුළුවන් කමක් නැහැ. ගැටලුවක් වශයෙන්, තුවාලයක් වශයෙන්, වනයක් වශයෙන් දුටුවොත් නේද අපි ඒක සනීප කරගන්නේ. දැන් වනයක් තියෙනවා, වනය කියලා කිව්වේ තුවාලවල වනයක් හැදෙන්නේ. තුවාල ලකුවට හැදුනම අපි ඒකට කියන්නේ වන වුණා වනයක් කියලා කියන්නේ වන වෙලා. එතකොට ඒ වන වෙච්ච එක, ඒ වන වුණා වශයෙන් ඒක දකින්න නැතුව හිඟන්නෙක් වගේ දැක්කොත් ඒක ලාභයක් හැටියට. එතකොට එයා ඒක සුවපත් කරගන්නේ නැහැ. ඒක කරදරයක් හැටියට, ඒක පීඩාවක් හැටියට, ඒක විපතක් හැටියට තමන් දකින්න ඕන. අන්න ඒක නිසා බුදුහාමුදුරුවෝ පෙන්නනවා මේ ලෞකික ලෝකය, ලෞකික පරමාර්ථ, ලෞකික ලෝකයට ඇලීම ගඩුවක් වශයෙන්, වනයක් වශයෙන්, තුවාල වශයෙන්, සුවකරගත යුතු දෙයක් වශයෙන්, දුරු කළ යුතු දෙයක් වශයෙන් දකින්න ඕන කියලා. මේ ඇත්තටම මිනිස්සු ගොඩාක් උත්සාහ කරනවා නිවන් දකින්න. මට පේනවා මුළු ලෝකෙම මේ පිං කර කර උත්සාහ කරනවා නිවන් දකින්න. බණ අහා නිවන් දකින්නවා. නිවන් දකින්න උත්සාහ කරන. ඇයි නිවන් දකින්න බැරි? මනුෂ්‍යයා දන්නේ නැහැ මට කවදාවත් නිවන් දකින්න බෑ කියලා දන්නේ නැහැ. ඒ හැමෝම උත්සාහ කරන්නේ මමම නිවන් දකීවා කියලා තමයි ප්‍රාර්ථනා කරන්නේ. ඔබට ඒ කාරණේ තේරෙනවද? ටිකක් ගැඹුරින් හිතුවොත් ඔබ තේරෙන්නේ මොකද්ද ඒ කිව්වේ කියලා, දේශනා කරේ කියලා. මමම නිවන් දකීවා. කවදාවත් නිවන් දකීද? මමම නිවන් දකීවා. මම තමයි නිවනට මමත්වය, තමගේ මමත්වය. මමත්වය තමයි නිවනට තියෙන පරම හතුරා. මමත්වයේ ඉඳගෙනම කියනවා මම නිවන් දකීවා කියලා. කවදාවත් ඒක වෙන්නේ නෑ පින්නතුනේ. ඒක වෙන්නේ නෑ. දැන් ඉතින් ඕක කොච්චර ගැඹුරක් තියෙනවද විදර්ශනා කරන්න, සිතා බලන්න, දවස් ගණන් පැත්තකට ගිහිලා කල්පනා කර කර ඉන්න පුළුවන්. ඒකට විදර්ශනාව කියන්නේ ධර්මය ගැන එහෙමනම් මේ මිනිස්සු දරන උත්සාහය තුළ කවදාවත් නිවන් දකින්නේ නෑ. කවදාවත් මම නිවන් දකීවා කියලා හිතුවට කවදාවත් මම නම් නිවන් දකින්නේ නෑ. එවනම් මමත්වයේම තමයි තියෙන ලොකුම සතුරුකම, පීඩාව නිවන්නට තියෙන බාධාව. එහෙමනම් මම කවදාවත් නිවන් දකින්නේ නැහැ කියන එක අවබෝධ කරගෙන, තේරුම් අරගෙන හොඳින් මතකයේ තබාගෙන මේ නිවන් මඟ යන්න ඕන. මොකද්ද මතක තියාගන්න ඕන? මම නම් කවදාවත් නිවන් දකින්නේ නැහැ. ඒක මොකද්ද? ඒක අර්ථවත් වෙන්නේ මමත්වය. එතකොට මම කියලා කියන්නේ මමත්වයටනේ කතා කරන්නේ. මමත්වයට තමයි මම කියලා කියන්නේ. නිවන් දකින්නේ නැහැ. එහෙනම් මමත්වයේ ගුණයකින්, ලක්ෂණයකින් නිවන හොයලා වැඩක් වෙන්නේ නැහැ. මමත්වයට පේන්නේ මමත්වයේ ගුණ විතරයි. තේරුණාද? මමත්වයට පේන්නේ මමත්වයේ ගුණ විතරයි. මොනවද මමත්වයේ ගුණ? අපි කෙලෙස් කියලා කතා කරන්නේ, උපාදාන කියලා කතා කරන්නේ ඒ මමත්වයේ ගුණාංග. ලෝභ ද්වේෂ මෝහ කියන්නේ මමත්වයේ ගුණාංග. පංච උපාදානස්කන්ධය කියන්නේ මමත්වයේ ගුණාංග. ආර්ය අෂ්ටාංග මාර්ගයේ මිත්‍යා ප්‍රතිපදාව කියලා කියන්නේ මමත්වයේ ගුණාංග. පටිච්ච සමුප්පාදයේ රැස් වෙන පැත්ත ඒ මමත්වයේ ගුණාංග. එහෙමනම් මම නිවන් දක්වන්න උත්සාහ කරන නිසා කවදාවත් මේ ඇත්තන්ට නිවන් දක්ින්න බැරි වෙනවා. මම නිවන් දක්වන්නට බෑ. එහෙනම් මොකද අපි කරන්න ඕන? මම නිවන් දක්වන්න බැරි නම් ඒක අතහැර දාලා මමත්වයෙන් ඉවත් වීම කියන එක පුරුදු කරන්න වෙනවා, අවබෝධ කරගන්න වෙනවා. ඒක හරි තේරුමක් නැති වැඩක්. මම නිවන් දක්වන වැඩේ, ඒ කියන්නේ අලාභ වෙන වැඩක්. තේරුණා නේද? ඒක අලාභ වෙන වැඩක්. මහන්සිය විතරයි ප්‍රතිඵලයක් නැහැ. එහෙමනම් මේ මමත්වයේ කියන එක ඇතුළත තියෙන ජරා ජීර්ණ ස්වභාවය, ගඳගහන ස්වභාවය, අවිද්‍යා ස්වභාවය තේරුම් ගත්තනම් හිමින් සැරේ හද හදා ඉන්න දෙයක් නැහැ. අතහැරලා දාන්න පුළුවන්. මමත්වය හදන්න පුළුවන් කියලා හිතනවා. මේ මිනිස්සු හදන්න පුළුවන් කමක් නැහැ. මේ මමත්වය කියන එකේනාව හදන්න පුළුවන් කමක් නැහැ. අපි හිතනවා මේ හැදෙනවා කියලා කලිසන් කෝට්ටෙන් දහම, සිල් රෙදියෙන් දහම, සිවුරු පොරව ගත්තාම, සුදු ඇඳුම් ඇඳ ගත්තාම එහෙම මිනිස්සු හැදෙනවද? එහෙම හැදෙන්නේ. මමත්වය දුරු කිරීමමයි කරන්න ඕන. මමත්වය හදන්න නම් බෑ පෙනතුනේ. මම කියන කෙනාව හදන්න නම් බෑ, අත්තරන්න මෑ ඕන. කොහොද මමත්වය අත්තරන්න? මමත්වය අත්හරින්න බෑන පෙනතුනේ. අත්හැරියොත් එහෙම එතනක් තියෙන මමත්වය. නිර්වාණය ලබා ගන්න අවබෝධ කරගන්න පුළුවන්ද? බෑ. ලබාගත්තොත් අවබෝධ කරගත්තොත් එතන තියෙන්නේ මමත්වය. ඔබට විදර්ශනා කරන්න පුළුවන්ද? බෑ. විදර්ශනා කළොත් එතන තියෙන්නේ මමත්වය. එහෙනම් ඕව මුඛාක්වත් නැතුව නිකන් ඉන්න පුළුවන්ද? ආන්න එතන තමයි තියෙන්නේ මොකද? ආන්න එතන තමයි මමත්වය තියෙන්නේ. හිතන්න ඇති එතනවත් ඇති විවේකයේ කියලා. එතනත් නෑ, එතනත් තියෙන්නේ. එහෙනම් අපි මොකද්ද කරන්න ඕන? අනේ දෙන්නේ තමයි ටොක්කක් කරනල කියලා දෙන්න ඕන. කම්ම නිරෝධාය සංවත්තති. ක්‍රියාවෙන් නිදහස් වෙන්න. බෝය ක්‍රියාවන් වලින් නිදහස් වෙයන් කියලා කියන්න වෙනවා. ඒක කරන්නේ කොහොමද? ඒක කරන්නේ කොහොමද කියලා හැමෝම දැන් ඉස්සෙල්ලා ටොක්කන්න යන්නේ. දැන් පොල්ලක් අරන් ගහලා ගියන උන්ට ක්‍රියාවෙන් නිදහස් වෙන්නේ නැහැ කිව්වේ කියලා. ඇයි අර විදර්ශනාවක් නැතුවනේ අර ගහන්නේ? දැන් ක්‍රියාවෙන් නිදහස් වෙන්න කිව්වට පස්සේ මොකද්ද කරන්න ඕන කියලාත් අහනවා. ඒත් පොල්ලෙන් ගහන නෙමෙයිද වටින්නේ? අහනවා. ඊට පස්සේ කියනවා නිවන් දැකපුවාම පොළො වලින් ගහනවද කියලාත් අහනවා. ඊට පස්සේ පොල්ලකින් නෙමෙයි ගෑනලා වෙන මොකක් හරි එකකින් ගාලා එලවන්නේ දෙන්නේ. ඈ එතකොට ඔච්චර අකාරුණිකද නිවන් දැක්කයි කියලාත් අහයි. ඒක තමයි ප්‍රඥා හීන බව කියන්නේ. ඒක තමයි බලන්න තන තියෙන ලස්සනම බුදුබණ පදේ අපිට කියලා දෙන ඒකයි වෙනතර මේක. මහා පලිවරුන් දකින දහම, මහා ඍෂිවරුන් දකින දහම, දහමට ආත්මේම පූජා කළ උතුමෝ දකින දහම, පණ්ඩිත වේදනීයෝ අද්භූතයි ආශ්චර්යයි මේ ධර්මය. අපේ සවන්, අපේ කට, අපේ හිත පිං කරලා තියෙනවා. වෙනතුනේ මහා කුසලයක්, මහා පිනක් කරලා තියෙනවා. මේ ධර්මය අපේ ජීවිතයට එකතු කරගන්න, අහන්න, ඒක ගැන කතා කරන්න. මා මේ ආත්මය ලැබූ වටිනාම දේ සද්ධර්මයයි. වෙනතුනේ වෙන මොකවත් නෙමෙයි. නොතේරෙන මිනිස්සුන්ට මේක විකෘතියක්, බොරුවක්. තේරෙන මිනිස්සයන්ට අමා දහමක්. ඒක කරන්න දෙයක් නැහැ. අර කලින් මතක් කළා වගේ දවසක් බල්ලන්ට බ්ලැක් ඇන්ඩ් වයිට් පෙනුණා කියලා මං පලිද නේද? බල්ලට බ්ලැක් ඇන්ඩ් වයිට් පෙනුණා කියලා මං පලිද? ඒ වගේ නොතේරෙන මනුස්සයට මේක නොපෙනුණා, නොතේරුණා කියලා අපි පලි නැහැ. ඒගොල්ලොන්ට පේන දේ ඒගොල්ලෝ හැමදාම කියයි. මොකද හේතුව? බල්ලට බ්ලැක් ලයින් වයිට් නේ පේන්නේ. ඈ කළු සුදු තමයි බල්ලට පේන්නේ හැමදාම. ඉතින් කරන්න දෙයක් නැහැ. එයාට පේන දේ ඒගොල්ලෝ කියාවි. මනුස්සයාට පේන දේ මනුස්සයා කියාවි. ප්‍රශ්නේ තියෙන්නේ දැන් මේ මිනිස්සු බ්ලැක් ඇන්ඩ් වයිට් වෙච්චයි ඉන්නවනේ. අන්න ඒකයි වැඩේ. එහෙමනම් මේක අවසානේ කතා කරන දේ තේරෙන්නේ නැහැ කියන වචනේ කියන්න එපා. ඒ තේරෙන්නේ නැති එකම තමයි හොඳ ඒකම තමයි ඔබේ නිවහන, ඒකම තමයි ඔබේ ගුහාව, ඒ එතරම තමයි ඔබ නතර වෙන්න ඕන. තේරෙන්නේ නැති තැනක් අහු වුණාම දාල යනවා, මග ඇරලා යනවා, බයේ දුවනවා. නෑ, මම හෙව්වේ මෙන්න මේ තැන තමයි, මම හෙව්වේ මෙතන තමයි. එහෙනම් ඒක දැනෙන්නේ පින්නතුනේ තේරෙන්නේ නැහැ වගේ. කියන්නේ කිසිම පැත්තකින් අපිට රිදුමක්, වේදනාවක්, කටුවක්, යන්නේ අනිනෝ වගේ දෙයක්, වින්දනයක් මොකවත් නැතිරෙන අවස්ථාවක් ලැබෙනවා. එතකොට අපි එතන හිතනවා එතන හොඳ තැනක් නෙමෙයි කියලා. ඇත්තටම එතන තමයි හොඳම තැන. මොකක්වත්ම තේරෙන්නේ නැති තැන තමයි හොඳම තැන. නැයි ඉතින් ඕක තේරුම් ගන්න කොහොමද කියලා තහවි. අන්න ඒකයි වෙනතුරු හරි විදසුන් නුවණින් බලන්න ඕන කියලා කියන්නේ. තේරෙන්නේ නැති තැන තේරුම් ගන්න කොහොමද? තේරෙන්නේ නැති තැන තේරුම් ගන්න මොකටද? ඇයිද අපි මොනවා හරි කරන්න ඕනේ මේ නිවන් දකින්න? ඔව්, කරන්න ඕන තමයි. පෙනුතුන් දෙයක් ඒ තමයි කල්යාණ මිත්‍රත්වයේ සද්ධර්ම ශ්‍රවණය, ධර්මානුකූලව මෙනෙහි කිරීම, යෝනිසෝ මනසිකාරය, දහමට අනුව අනුගත වීම. එහෙමනම් මේ ටික අඥාන විදියට ඇහුවොත් එහෙමනම් මේක තේරෙන්නේ නැහැ කියලා පැත්තකට දාලා ඔහි පරණ සම්ප්‍රදායක් ආයි අනුගමනය කරමින් වාසය කරාවේ. නුවණක් තියෙන කෙනෙක් මේක සිතා බලන්නට තියෙන දහමක්. මම මේක ගැන ටිකක් ගැඹුරින් ඇහුම්කම් දෙන්න ඕන, සිතා බලන්න ඕන කියලා කල්පනා කරලා ඒ සිතා බැලීම පුරුදු කරගෙන ඇත්තෝ මේ මාර්ගයේ ජය ගන්නව පෙරතනේ. දැන් තමා ළඟ ඉන්නෝනේ සංසාරේ උප්පාදය ඇති කරන සත්ත්ව ස්වභාවය. සත්ත්ව ස්වභාවයේ තියෙනවා, සංසාරේ ඉඳලා ආපු සත්ත්ව ස්වභාවයේ තියෙනවනේ. ඉතින් ඒ සත්ත්ව ස්වභාවය එළවන්න ඕන. සත්ත්ව ස්වභාවයේ එළෙව්වොත් තමයි manussත්ත්ව ප්‍රතිලාභෝ වෙන්නේ. දැන් සත්ත්ව ස්වභාවයක් මිනිස්සෙල් ළඟ තියෙද්දී manussත්ත්ව ප්‍රතිලාභයක් එයා ළඟ නැහැ. දැන් ඔයත් හිතන්නේ මේ කකුල් දෙකෙන් ඇවිදින ඔක්කොම මිනිස්සු manussත්ත්ව ප්‍රතිලාභෝද? නෑ. බුදුහාමුදුරුව පෙන්වන manuss තිරිසං, manuss පෙරේත, manuss යක්ෂ. තේරෙන්නේ නැහැ. මනුස්ස කියලා જાතිය තියෙනවා. ඉතින් එහෙමනම් මේ manussත්ත්ව ප්‍රතිලාභෝ කියලා කිව්වහම අපි හිතනවා කකුල් දෙකෙන් ඇවිදින බුද්ධාගමයේයි, බුද්ධාගමේ නොවන අය, මිත්‍යා දෘෂ්ටිකයි, මේ ඔක්කොම මිනිස්සුයි කියලා නෑ. අමු තිරිසන්ණු, යක්කු, පෙරේතයු, කුම්බාණ්ඩයු, යක්ෂණියෝ ඔක්කොම ඉන්නවා. එහෙමනම් manussත්ත්ව ප්‍රතිලාභෝ කියන தത്വයට පත් වෙන්න නම් සත්ව කියන ස්වභාවය ඔබ තුළින් එළවලා දාන්න ඕන. කොහොමද මේ සත්ව කියන ස්වභාවය එළවන්නේ? තමා මුලින්ම හඳුන ගන්න ඕන තමාගේ තියෙන සත්ව ස්වභාවය. එහෙම නැත්නම් අපි ඒකට කියනවා ගති හඳුන ගන්න කියලා. බොහෝම හිමින් බලාගෙන යනකොට තමන්ගේ ගතිය තමට හැඟෙනවා. තමන්ගේ ගති දුරු කරන්න ඕන. ගති දුරු කරනවා කියලා කියන්නේ අර සත්ව ගති දුරු කරනවා කියන එක. ගති දුරු කරගෙන ගියාම ගති විමුක්ත වෙනවා. ආර්ය ශ්‍රාවකයෙකුට කිසිම ගතියක් නැහැ. ගති නිරෝධයි ගති විමුක්තයි. ගති නිරෝධයි ගති විමුක්තයි. ගැහැණු ගතිත් නෑ, පිරිමි ගතිත් නෑ, තිරිසං ගතිත් නෑ, දේව ගතිත් නෑ, බ්‍රහ්ම ගතිත් නෑ. එයාට ආගමක්, ජාතියක්, වර්ගයක්, කුලයක්, ගෝත්‍රයක් මොකක්වත් නෑ. ඇලෙන්න කාරණා නෑ, ගැටෙන්න කාරණා නෑ, බැඳෙන්න කාරණා නෑ, මොකවත් නෑ. එයාගේ ගැඹුරු ආධ්‍යාත්මය තුල, සමතිය තුල ඒව පවත්ව ගන්නවා. දැන් පින්නතුන් මේ බණපදික අහද්දී සැනසෙල්ලක් දැනෙන්නේ, ස්වාමීන් වහන්සේ ඉස්සෙල්ලේ ගමන ගිහිල්ලා ඒ ගමන පහසුවෙන් විදර්ශනා කරලා බොහොම අපහසුවෙන් පහසුවෙන් දේශනා කරනවා. කාලයක් බොහොම අපහසුවෙන් විදර්ශනා කරලා අවබෝධ කරගෙන පහසුවෙන් දේශනා කරනවා. එතකොට පින්නතුන් බණ ටික අහනකොට සහනයක් ලැබෙනවා කියලා කියන්නේම මොකන්ද? අර විදර්ශනාව පින්නතුන්ට පහසු කරනවා. පහසු කරනකොට පින්නතුන්ගේ විදර්ශනාවත් ඉබේම ඇදී යනවා එතෙන්ට. ඊට පස්සේ ධර්මයේ සෝය ගුණය Tamanටත් දැනෙන්න පටන් ගන්නවා. එහෙමනම් යම්කිසි සෝයකින් යම්කිසි ගුණයකින් ඉඳගෙන වාසය කරමින් යම්කිසි උත්තමයේ දේශනාවක් කරොත් ඒ ගුණය අන් අයටත් අන්නයටත් දැනෙනවා. ඒකයි තියෙන රහස. පුහුදුන් භික්ෂුවකින් හෝ ගිහියෙක්ගෙන් හෝ ප්‍රශංසා ලබනට වැඩිය වෙන තුනේ ආර්ය ශ්‍රාවකයෙක්ගෙන් පොළු පාරක් කෑවත් සපයි. ඒක මෝඩයාගේ ප්‍රශංසාවට වඩා පඬිතයාගේ පොළු පාරේ වටී කියන්නේ ඒකනේ. අපිට දඬුවම් කරන්න, එහෙම නැත්නම් අපිට අවවාද කරන්න, අපිට අනුශාසනා කරන්න කියලා අපි හැමදාම අපි බලාපොරොත්තු වෙන්න ඕන, ඉල්ලන්න ඕන. ඔබේ තියෙන වැරදි අඩුපාඩුකම් ඔක්කොම බුදුහාමුදුරන්ට පෙනේවා කියලා මම අදිෂ්ඨාන කරනවා. ඔබේ තියෙන වැරදි අඩුපාඩුකම් ඔක්කොම පෙනේවා. මං හිතාගෙන ඉන්නේ මං කරන කියන හැමදේම බුදුහාමුදුරු බලාගෙන ඉන්නේ කියලා. ඒක ඔබත් හිතන්න. ඔබ කරන කියන හැම දෙයක්ම බුදුහාමුදුරුව බලාගෙන ඉන්නේ. ඔබ හිතන පතන හැම දෙයක්ම බුදුහාමුදුරුව බලාගෙන ඉන්නේ කියලා හිතන්න. ඒක තමයි ඇත්ත. හොරෙන් මොකවත් හිතන්න බෑ. බුදු කෙනෙකුට කොච්චර පුළුවන්ද කියලා කියනවනම් පින්නතුනි, ඔබ ලබන සතියේ මේ දවසේ මේ වෙලාවට හිතන්නේ මොකද්ද කියලාත් කියන්න පුළුවන්. කොහොමද වැඩේ? ඔබට පුළුවන් ද කියන්නේ ඇත්තටම ලබන සතියේ මේ දවසේ මේ වෙලාවට ඔබ මොකද්ද හිතන්නේ කියලා දැන් කියන්න පුළුවන්. අඩුවතරේ තමන්ගේ හිත වෙලා කියන්න බෑ. මොන වගේ සිතුවිල්ලක මොන වගේ චේතනාවක මොන වගේ ස්වરૂපයක ඉදීද කියන්න දන්නේ නෑ. අඩුම තරමේ ඔබ මිය පරලෝ යන දවස දන්නේ නෑ. කොයි දවසේ මොන වෙලාවේ මොන විදියට මිය පරලෝ යනවද කියලා දන්නේ නෑ. බලන්න බුදු කෙනෙක් ඒ සියල්ල දැනගෙන හැසිරුව හැටි නේද? සියල්ල දැනගෙන හසුරුවා කටයුතු කරපු හැටි. ඒ නිසා වෙනතුන් හිතන්න එපා, මේ මම තනියෙන් හිතනවා කියන හිතවිල්ල ඇති කරගන්න එපා. කිසිම ඒකේ වැදගත්කමක් නැහැ. ඔබේ සිතවිල්ල දිහා මේ විශ්වය ස්වභාවය ඒ වගේම නොයෙකුත් දේවබඹුන් උතුම් ඥාන දර්ශනයක් ඇති උදවිය බලාගෙන ඉන්නේ කියලා හිතන්න. තියෙන දේ තියෙන විදියට තියෙන ආකාරයට පිළිගන්න. බුදුහාමුදුරුවන්ගේ ළඟ විතර පෙනුතුනේ සමාව, කරුණාව කාගවත් ළඟ නැහැ. බුදුහාමුදුරුවන්ගේ ළඟට ගිහිල්ලා අහන්න, බුදුහාමුදුරනේ මගේ මේ වැරදි වලින් මොන වැරද්දටද සමාව නැත්තේ කියලා අහලා බලන්න. බුදුහාමුදුරන්ට ගල් පෙරලුවත් බුදුහාමුදුරු ළඟ තියෙනවා සමාව. දේවදත්තගේ ගොඩාක් කාලයකට යන්න හිටපු අපාය අඩු වුණා අර සමාව ගන්න ආපු හේතුවෙන්. අවසානයේ තිසරණ තනියෙන් සරණ ගිය හේතුවෙන්, තනියෙන් බුද්ධං සරණං ගච්ඡාමි, තනියෙන් ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි කියා තමයි මේ. ඒ නිසා අඩු වුණා ඒකෙන්. ධර්මාශෝක රජුරෝ ලක්ෂ ගානක මනුස්ස ඝාතන කරපු කෙනෙක්. පොඩි ප්‍රමාණයක්ද? ලක්ෂ ගණන් මරලා තියෙනවා කිව්වම නිකන් උණ්ඩ වලින් බෝම්බ වලින් නේ කඩු වලින් ගහලම මරලා තියෙනවා. එතකොට ඒක සුවපත් වෙලා බොහොම අඩු කාලයක අපායක පැවැත්මක් වෙලා ආරේ මාර්ගය යන්න හේතු වුණේ මේ 84,000ක් විහෙර විහාර හදලා. මේ කාලේ නම් ඒක නෙමෙයි අපි ඇමතිවරු කියන්නේ. අපි අච්චර පල්ලි හැදුවා, මෙච්චර ගෝවිල් හැදුවා කිය කියා කියන නිසා මේ පන්සලකට පන්සලක් හදන්නවත් ඉඩ දෙන්නේ නැහැ. අපි ඡන්ද දීලා පත් කරන මිනිස්සු තමයි පන්සලක් හදන්න දෙන්නේ. ඒ අපායට යනව මිනිස්සු ධර්මාශෝකල පන්සල් විහෙර විහාර හැදුවා කියලා තියෙනවා. නිකම්ම විහෙර විහාර පන්සල් চৈতন্য නෙමෙයි, මිනිස්සයා හැදුවා. ඒ හැමතැනම මිනිස්සයත් හැදුවා. දැන් අපේ මිනිස්සු ඔය පාලකෝ ඔක්කොම එකතු වෙලා පන්සල් හදාද ඉන්නවා, ධර්මශාලාව හදාද ඉන්නවා. ධර්මශාලාවේ බණ කියන්නේ කෙක් හදලා නැහැ. බණ අහන්න කෙනෙක් හදලා නැහැ. එහෙනම් බණ අහන්න කෙනෙක් හදන්න ඕන, බණ කියන්න කෙනෙක් හදන්න ඕන. අපිට ගම්භීර ධර්මයක් තියෙනවා. දැන් මේක මේ දේශනාව රසවත් වෙන්නේ හොඳ විදර්ශනාවෙන් අහන කෙනෙකුට. විදර්ශනාවෙන් අහන කෙනෙකුට මේක හැමදාම අලුත් දේශනයක්. අපි අලුත් මානයකින් කතා කරන්නේ. අහස කියලා කිව්වට එක වගේ කියලා කිව්වට ඒක එක වගේ නෑනේ හැම තැනම හොයාගෙන යන්නේ විවිධ විවිධ තාරකා විවිධ විවිධ ග්‍රහ වස්තුන් මුණ ගැහෙනවා ඒ වගේ පින්නතුනේ මේ අහස වගේ ධර්මයේ අනන්ත ස්වභාවයක් තියෙනවා අනන්ත ස්වභාවයක් තියෙනවා ඉතින් අපි පින්නතුන්ලා මතක් කරපු කාරණේ හොඳටම හිත තුල දරාගෙන වැඩ කරන්න ඕන කාරණයක් මොකද්ද මේ හිස් බවට බය වෙන්න එපා නොතේරෙන බවට බය වෙන්න එපා මොකද මේ කිසිම දෙයක් නොතේරෙන දෙයක් කෙනෙක් හැටියට තමයි නොතේරෙන දෙයක් හැටියට තමයි ඔබට මොන ගහන්නේ ඔබ මවාගෙන යන දේ නෙවෙන්න පුළුවන් හිතාගෙන යන්න දේ නෙමෙන්න පුළුවන් ඔබට මොන ගහන්නේ දකින ශූන්‍යතාවයක් තියෙනවා හට ගන්න ශූන්‍යතාවයක් තියෙනවා මෙන්න මේ හට ගන්න ශූන්‍යතාවය වැදගත් වෙන්නේ දකින ශූන්‍යතාවයට වඩා මොකද්ද වැදගත් හට ගන්න ශූන්‍යතාවයෙන් නිරෝධය වටිනවා අර දකින ශූන්‍යතාවයට වඩා ඇති කර ගන්න ශූන්‍යතාවයට වඩා ඒ හට ගන්න ඉබේම එනිසා ඔබේ මනස ඔබේ ආත්මය හිස් බවින් පුරවන්න. හිස් බවින් පිරෙව්වහම කලකිරීමක් තියේද? නැහැනේ. කලකිරීම තියෙන්නේ කලකිරීම කියන එකෙන් පිරුණොත්. එහෙනම් හිස් බවින් පිරිච්ච තැන කලකිරීම නැහැ. අමෝතුම ප්‍රීතිය ප්‍රමෝදයක් අමෝතු දෙයක් දැනේද? ඒත් නැහැ. හිස් බවින් පිරුණාම ඒත් මොකද්ද තියෙන හිස් බවින් පිරුණා හිස් බවින් පිරුණාම මොනවද දැනෙන්නේ දැනෙනව නම් එතන හිස් බවින් පිරි නැත දැනෙනව නම් එතන හිස් බවින් පිරි නැත. ආන්න එක තමයි වැදගත් වෙන්නේ. ඉතින් පින්නතුනේ නිර්වාණය අවේදීතනම් කොහොමද සැප වෙන්නේ කියලා සරුවත් මහ රහතන් වහන්සේගෙන් භික්ෂුවක් ඇහුවා. ඉතින් උන්වහන්සේ දීපු උත්තරේ තමයි නිර්වාණය සැපවන්නේ වේදනා නැති නිසාමයි කියලා. වේදනාව කියන්නේ පින්නතුනේ දුකක්. වේදනාව කියන්නේ පිච්චීමක්. සුඛ වේදනා වෙනුත් මනුස්සයා දවනවා දුක්ඛ වේදනා වෙනුත් මනුස්සයා දවනවා මනුස්සයාට සැප වැඩි වුණත් heart attack හැදෙනවා දුක වැඩි වුණත් heart attack හැදෙනවා තරගේ දින්නාම හට ඇටැක් ඇදලා මැරිච්ච කට්ටියක් තියෙනවා. තරගේ පෙරදුනාම හට ඇටැක් ඇදෙච්ච මැරිච්ච කට්ටියක් තියෙනවා. ඒ නිසා ડોක්ටර්ස්ලා කියන්නේ අධික ලෙස සතුටු වෙන්නත් එපා, අධික ලෙස දුක් වෙන්නත් එපා කියලා. එහෙමනම් වේදනාව දුකයි, වේදනාව පීඩාකරයි. එහෙමනම් වේදනා නැති නිසාම හටගන්නා සැපයක් ඔබට වේදය නිර්වාණය. ක්‍රමයක් නෑ අවබෝධ කරගන්න. ඒක තමයි ක්‍රමය. ක්‍රමයක් නෑ අවබෝධ කරගන්න. ඒක තමයි ක්‍රමය. නැයිති ඔය ක්‍රමේ විදර්ශනා කරලා හොයාගන්න ඕන දෙයක්. ක්‍රමයක් නැති එක තමයි ක්‍රමය. මාර්ගයක් නැති මාර්ගය. මේවා ඉතින් මං හදාපු මේ විකෘතියම නෙමෙයි. ආහසේ පිය සටහන් නැත, ශ්‍රවණය බාහිරේ නැත. ඉතින් මාර්ගයක් තියෙන මේ පාරවල් හිටින්. ආහසේ පාරවල් තියෙනවද? පිය සටහන් තියෙනවද? නැහැ. බලන්නේ වචනේ නේද? සුබන්ද්‍රයන්ට කිව්වා ඒ වචන ටික හරි වැදගත්. ආහසේ පිය සටහන් නැත, ශ්‍රවණය සංස්කාර අතර නිර්වාණය නැත. ඒ වචනේ ඇති නිවන් දකින්නවා නම් පින්නතුනේ, ඒ වචනේ ඇති විදර්ශනා කරනවා නම්. හැබැයි ඔයත් විදර්ශනා කරන්නේ කවුරු හරි කියලා දීපු එක මතක තියාගන්න අමු අමුෙන් මෝඩ කතාවක් වුණක් කමන්නේ ඔකෝළු එදා ගන්නවා. අන්න ඒකේ වැරද්ද. එහෙමනම් ශ්‍රවණේක් ළඟත් පින්නතේ අර අහස වගේ තමයි මනස ඥාණය. එයාගේ පිය සටහන් මොකවත් නැහැ. අහස වගේ වාසය කරනවා. ඔබට අහස වගේ වාසය කරන්න පුළුවන්ද? පුරුදු වෙන්න. අහස වගේ වාසය කරන්න. එංග අහසේ ලාංඡන තියාගෙන ඉන්නවනම්, මතක තියාගෙන ඉන්නවනම්, අහස වගේ නැති අය කොයි වගේද? ඔව්, පොඩ්ඩක් වැරද්දක් හරි මොනවා හරි වුණාම එයා මතක තියාගෙන ඉන්නවා මම ඔබට ගුලියක් අඹරන්නම්කෝ කිය කල්පනා කරනවා. ඒ පිය සටහන් දී තියාගෙන ඉන්නේ. එහෙම නෑ. අහස වගේ ඉන්න කෙනා ස්වභාවයෙන් ඉන්නවා. එයා වහින් වාහවල් කාලේට අපිට වස්සවන්න ඕන කියලා හිතන්නේ නැහැ. වැස්ස හැදුනම වාසිනවා. හැබැයි පායන කාලේට පායනවා. මිනිස්යාගේම ක්‍රියාකාරකම් මත ඒක ස්වභාවයක් තුළ සිද්ධ වෙනවා. එහෙමනම් අන්න ඒ වගේ ස්වභාවයක් තමයි. බුදුරජාණන් වහන්සේගෙන් ඇසුවාම දාන වළඳන්නේ ඔබ වහන්සේ ලිමිට් එකකටද කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. මම දානේ තියෙන දවස සමහරලාට පාත්‍රේ පිරෙන්න වළඳනවා. සමහර දවසලට මම පොඩ්ඩක් වළඳනවා. සමහර දවස තරමක් මදහත් වළඳනවා. සමහර දවසලට නොවළඳාම ඉන්නවා. මොකද මේකේ තේරුම? එහෙම ලිමිට් නෑ. අරමුණ තමයි තමන්ට තියෙන කුසගිනි තියෙන ආකාරය. බෙහෙත බොනකොට එහෙමනේ. ලෙඩේ රෝගයේ 90ට 90 ඩෝස් එක වැඩි වෙනවා අඩු වෙනවා. ඒ වගේ තමයි. අහස වගේ ඉන්න කෙනෙකුට අමුතු එහෙම ලිමිට් එකක් එහෙම ක්‍රමවේදයක් හදාගන්න නැහැ. මොකද ඒ කාලේ තිබුණා ලිමිට් හදාගෙන. හැන්දෙන් මෙච්චරයි වළඳන්නේ. මේ වෙලාවට වළඳන්නේ. මේ ග්‍රෑම් ගන්න වළඳන්නේ කියලා එහෙම එකක් තිබුණේ නැහැ. ඒ ස්වභාවයට අනුව තමයි ඒ දේ සැකසෙන්නේ. මනසත් එහෙමයි, පැවැත්මත් එහෙමයි, ආධ්‍යාත්මයත් එහෙමයි. කිසිම ලිමිට් එකක් එහෙම හදාගන්න ඕමනාවක් නැහැ. ස්වභාවයක් තුල වාසය කර. අහස වගේ වාසය කරන්න, පොළොව වගේ වාසය කරන්න, ජලය වගේ වාසය කරන්න, ගින්දර වගේ වාසය කරන්න, සුළඟ වගේ වාසය කරන්න, මනුෂ්‍ය වගේ නම් වාසය කරන්න එපා. මනුෂ්‍ය විෂමාකාර විදාකර. ඒ අතර කියලා තිබුණේ මනුෂ්‍යෙක් වගේ වාසය කරන්න කියලා. නෑ නෑ, බුදුහාමුදුරු කෙනෙක් ඒව දේශනා කරන්නේ නෑ. මොකද මනුෂ්‍යය විවිධාකාරයි විෂමාකාරයි. මනුෂ්‍යෙක් වගේ වාසය කරන්න කිව්වේ නෑ. අහස වගේ වාසය කරන්න, පොළොව වගේ වාසය කරන්න, ජලය වගේ වාසය කරන්න, ගින්දර වගේ වාසය කරන්න, සුළඟ වගේ වාසය කරන්න මිසක් මනුස්සයා වගේ වාසය කරන්න, දෙයියා වගේ වාසය කරන්න, බ්‍රහ්මයා වගේ වාසය කරන්න කියන්න තිබ්බනේ. එහෙම නැහැ. බුදුහාමුදුරන් කියන්න තිබුණේ මේ මම වගේ වාසය කරන්න කියලා. එහෙම දේශනා කරෙත් නැහැ. එහෙමනම් අර අතන තමයි බුදුහාමුදුර වැඩ ඉන්නේ. සුළඟ වගේ තැන, අහස වගේ තැන, මහා පෘථුවිය වගේ තැන, ජලය වගේ තැන. ඇයි ඒ ධර්මතා ඒ වගේ වාසය කරන්න කියලා අපිට මතක් කරේ? ඒ ධර්මතා වගේ වාසය කරන කොට පෙන්වත්නි, බලන්න ඒ ධර්මතාවන් වල හැඩය, පැවැත්ම, ස්වභාවය බලන්න. අකම්පිතනේ, ස්වභාවයෙන් යුක්තයි. පුත්තස්ස ලෝක ධම්මේහි චිත්තං යස්සන කම්පති අශෝකං විරජං කේමං ඒතම් මංගල මුත්තමං. එහෙමනම් මේ සාසන ධර්මයේ තියෙන අපේ එකම බලාපොරොත්තු, එකම අදිෂ්ඨානය කිසිවක් නෙමේ, අටලෝ දහමෙන් නොසැලෙන මනසක්. එච්චරයි, අටලෝ දහමෙන් නොසැලෙන මනසක්. තේරෙන්නේ නැහැ කියලා අත්හරින්න එපා. දහස්වරක් ඒක දැන් ගානක් හදන්න දුන්නාම මේකට උත්තරයක් තියෙනවායි කියලා කල්පනා කරගෙන ඒ ගාන හදන්න මැරෙනව වරුවක් හරි. දහම් කරුණක් දුන්නාම ඒකේ දෙපාරක් බලලා උත්තරයක් ආවෙ නැහැ කියලා අයින් කරනවා. එහෙමනම් ගානට වැඩි වටිනාකමක් දීලා ඒකට මැරෙනවා හොයාගන්න. මේකට අඩු වටිනාකමක් දීලා මේක මේ පොඩ්ඩක් දෙපාරක් බලලා අත්හරිනවා. ඒකද කරන්න ඕන? නෑ, දහමට වැඩිම වටිනාකමක් දීලා මේක පෙනුතුනේ මාස ගණන් අවුරුදු ගණන් හොයන්න ඕන. සැරියුත් මහරහතන් වහන්සේ පවා කොච්චර දවසක් ගියාද උන්වහන්සේට මේ ධර්මයේ දකින්න? 25 වසරක් අවුරුදු මේ උපස්ථායකයන්න් වහන්සේ වුණු ආනන්ද හාමුදුරන කොච්චර කල් ගියාද? බුදුහාමුදුරු පින්නම් පාලත් අප්‍රමාණ ධර්මයේ දකින්න බැරි වේද කියන සංවේගයෙන් දහම වඩලා වඩලා බොහෝ අමාරුවෙන් නොසිතන වෙලාවක මේ කවදී වුණේ? ඒකත් මතක තියාගන්න පින්නතේ. ධර්මයේ පහළ වෙන්නේ ඔබ හිතන්නෙම නැති වෙලාවක. තේරුණා නේද? දැන් මේ දර්ශනයට පත් වෙච්ච අය ඉන්නවා, කොමඩ් එක උඩ පත් වෙච්ච අය ඉන්නවා. ඒක මහත්මෙක් කිව්වා, එතුමා අවබෝධයට පත් වුණේ හැමදෙනේ කොමඩ් එක උඩ කිව්වා. මට ඇති වෙච්ච සතුටට කියනවනම් ඔබ වහන්සේට කෝල් එකක් කරන් මට මේක කියන්න කියලා. මම ගියා ගෝ පස්ස හේතුවද කියලා මතක නැහැ. ඒවම මේ කවුරුත් ගෙදර නැති හින්දා කෙලින්ම ඇඳිවතින් ගිහිල්ලා තියෙන්නේ. මේ ඇඳිවතක් නැතුව ඉතින් ඉතා විශිෂ්ටයි. කොමන්ඩ් එක උඩ හරි ගවන්නේ මේක දකින්න. මේ සමහර අය නම් මේ කොමඩ් එකේදී කුස්සේ භාවනාවලුත් වෙනස් කරනවා. මොනවද මේ මේ විනායන භාවනාවල් තියෙනවනේ. කවුරුත් කියලා එහෙම නැද්ද බුදුගුණ භාවනා මේ කරන්න එපා ටොයිලට් එකේ කියලා තියෙනවනේ. ටොයිලට් එකේ කියන්නේ බුදුහාමුදුරු ටොයිලට් එක වෙනම දකින්නවා. මේ එළියට අපි සුදු ඇඳුම් ඇඳගෙන ආවම වෙනම දකින්නවා කියලා හිතනවා ඇති. නෑ, එළියට ආවත් ටොයිලට් එක තියෙනවා කියලා බුදුහාමුදුරු දකිනවා. ඒක වෙනසක් නෑ. ටොයිලට් එකේ හිටියත් මිනිහා ටොයිලට් තමයි, එළියට ආවත් ටොයිලට් තමයි. ආයේක මේ අනම්මනම් මුකුත් නෑ. අතන අර සීල් එක ඇරෙනවා, මෙතන සීල් එක වැහිලා තියෙනවා, එච්චරයි. නැත්තම් මිනිස්සු හැමතිස්සෙම ටොයිලට් තමයි. ඉතින් කවුරු හරි හිතනවා නම් ටොයිලට් එක කියන්නේ පහත් තැනක්, නකර නරක තැනක්. ඊළඟට මේ හරි ප්‍රශ්නයක් වෙලා තියෙනවා. මමත් ඉස්සර හිතාගෙන හිටපු දෙයක්, ඒ වුණාට දැන් මම ඒක වෙනස් කරන් ඉන්නවා. මේ බුදුහාමුදුරන්ට පස්ස පැත්ත හරවන්න එපා කියන හරි ප්‍රශ්නයක් තියෙනවා. පින්තූරයක් ගන්නකොටවත් ඒක දැන් සාමාන්‍ය වෙලාවට අගෞරවනීය විදියට බුදුහාමුදුරන්ට පිටුපස හරවලා ඉන්න එක සුදුසු නෑ තමයි. ඒක හරි. නමුත් ගෞරවයෙන් ගෞරවාන්විත ආකාරයකින් පින්තූරයකට පෙනී සිටීම පවා ඒක ප්‍රතික්ෂේප කරනවා නම් ඒක මහා ගොංකමක්. ඒක අගෞරවයෙන් පිටපස හැරෙවොත් තමයි ඒක වැරද. එහෙම නැත්නම් ගෞරවයෙන් මේ බුදු පිළිමයක් මේ පසුබිමේ තියලා පින්තූරයක් ගත්ත කියලා ඒක වරදක් නැහැ. ඉතින් අන්න ඒ වගේ තැනක මෝඩ තැනක ඉන්නෝ. පස්සකට හරවන්න දෙන්නේ පිළිම ගාව ෆොටෝ ගහන්නවා. ඒ කියන්නේ පස්ස ඊටාම නරක පැත්තක්, ඉස්සරහා පැත්ත හරි ෂෝප් පැත්ත. ඒ පැත්ත හරවලා ගත්තට කමන්නේ, පස්ස පැත්ත නරකයි. ඉතින් මේ මෝඩ මිනිස්සුනේ ලෝකේ නේද? මෝඩ මිනිස්සු කරන්න දෙයක් නැහැ. මෝඩ කමේ අන්තය කියලා නිම කරන්න බෑ ඉතින් ඒක. ඒ වාරි ප්‍රශ්න වෙලා තියෙනවා. මේ මේක තමයි මෝහාන්ධකාරය කියලා කියන්නේ. ඉතින් ඒ නිසා මේ මෝහාන්ධකාරයෙන් නිදහස් වෙන්න අපි හැමෝම මහන්සි වෙන්න ඕන, කැප වෙන්න ඕන. ධර්මය කියන්නේ වෙන්න මෙයයි කියලා ලඝු කළා ගන්න එපා කිසි වෙලාවක. දැන් ලඝු කරන කෙනෙකුට මේ ධර්මය හිතන්න පුළුවන්. මේ ධර්මයේ තියෙන අතහරින්නනේ තියෙන්නේ. ආනන්ද හැඳුරු කියන්නේ මොකුත් හිතන්නේ නැතුව ඉඳින් කියලානේ. කිසිවකට නොමැදි ඉන්න කියලානේ ඔය කියන්නේ. ඒකද? නෑ, වැරදි. අපි එහෙම දෙයක් නෙමෙයි මතක් කරන්නේ. අපි හිතන්නේ නැතුව ඉන්න කියලා කියන්නෙත් නෑ, නොඇලී ඉන්න කියන්නෙත් නෑ, නොබැඳී ඉන්න කියන්නෙත් නෑ, භාවනා කරන්න කියන්නෙත් නෑ, භාවනා නොකරන්න කියන්නෙත් නෑ, භාවනා නොකර ඉන්න කියන්නෙත් නෑ. දැන් මොකද්ද මං කියනව ඇත්තේ? උත්තරයක් හොයාගන්න. මොකද මං කියන ඇත්තේ? තේරෙන්නේ නැ නේද? තේරෙනවද? ඔන්න ඕකට තමයි ඉතින් මහා ප්‍රඥාව ඕන. මෝඩෙකුට ඕක අපබ්‍රංශයක් වෙනවා, ප්‍රඥාවන්තයෙකුට මහා මාධාරක් වෙනවා. මගත සාහිණන්ස දේශනා කරන ඇත්ත එහෙනම්. විදර්ශනා කරන්න කියන්නෙත් නෑ. විදර්ශනා නොකරන්න කියන්නෙත් නෑ. භාවනා කරන්න කියන්නෙත් නෑ. භාවනා නොකරන්න කියන්නෙත් නෑ. අත්හරින්න කියන්නෙත් නෑ. අල්ලගන්න කියන්නෙත් නෑ. ඔය ඉන්න විදියට ඉන්න කියලා කියන්නෙත් නෑ. මොකද්ද ස්වාමීන් වහන්සේ දේශනා කරන ඇත්ත කියනවා ඇත්තේ. දෙයක් වැටහෙන්නේ නැති වෙනකොට ඒ වැටහෙන්නේ නැති ස්වභාවයට බය වෙන්න එපා. ඒ වැටහෙන්නේ නැති ස්වභාවය හොඳයි. ඒ වැටහෙන්නේ නැති ස්වභාවයත් එක්කම ඔබ සමාධියටපත් වෙන. අන්නේ මාර්ගයේ දිගේ යන්න. එතකොට ලස්සන ලස්සන දේවල් මොන ගෙහෙවි. ඒකට බය වෙන්න එපා. වැටහෙන්නේ නැති එකට බය වෙන්න එපා. වැටහෙන්නේ නැති තැනදී ඒක හොඳයි එතන. අන්න එතන තමයි අපේ විදර්ශනාව වැඩ කරන්නේ. ඊට පස්සේ ඊගෙන අවධානය යොමු කරගෙන ඒ ඔස්සේම යන්න, ඒ මාර්ගය තුල යන්න. ඉතින් පින්නතුනේ ඇත්තම කතාව මම ඔබට කිසිවක් පවසන්නේ නැත. මම ඔබට දේශනාවක් කරන්නේ නැත. මම ඔබට මාර්ගයක් පෙන්වන්නේ නැත. නෑ එහෙම කිව්වහම ඔබ මොකද කරන්න ඕන? ඒතනත් විදර්ශනා කරන්න. මම ඔබට මාර්ගයක් පෙන්වන්නේ නැත. දේශනාවක් පවත්වන්නේ නැත. මොකද ඒකේ අර්ථය? සොයා යන්න. හොඳ විදර්ශනා ධූරයේ යෙදෙන පුජ්‍යලෙකුට නම් ඕක කිව යුතුත් නැහැ. යාචනිකවම ඒකට බලනවා. ධර්මයේ උසස් කියලා තේරුම් අරගෙන ඉන්නවා නම්, දේශකයා උසස් විශිෂ්ටයි කියලා තේරුම් ගන්න ඉන්නවා නම්, දේශකයාට පිස්සු නැහැ කියලා තේරුම් අරන් ඉන්නවා නම්, මොකද්ද මේ කිව්වේ කියලා හොඳට බලනවා. ඉතින් අපිට නිසි ගෞරවයක් නැත්නම් අපිව උසස් තලයකින් මේක දේශනා කරනවා කියන අවබෝධය කෙනෙකුට නැත්නම් එයා ඒක දිහා බලන්නේ අවඥාවෙන් සුළු කොට සලකන්නේ. එතකොට ධර්ම ගෞරවයේ ගුරු ගෞරවයේ තියෙන තරමට යා ගැඹුරින් මේක විදර්ශනා කරනවා. අර දවසක් මිනිස්සෙකුට සිහිය නැතුව යන්න කියලා කිව්වා, මේ මිනිස්සෙක විදර්ශනා කරලා. එක මනුස්සයෙකුට තවත් මනුස්සයෙකුට මං කිව්වහම සිහිය නැති එක හොඳයි කියලා ඒ මනුස්සයා මගෙන් ඇඟට ගොඩ වුණා. එක්කෙනෙක් නිවන් දැක්කා, අනිත් එක්කෙනා ඇඟට ගොඩ වුණා. යකෝ සීය නැතුව ජීවත් වෙන්න පුළුවන්ද? සීය තමයි වැදගත්ම දේ. සීය තමයි පුරුදු කරන්න ඕන කියලා ලොකු ලොකු රණ්ඩුවක් කියලා එකට ආවා. මම හද නැතුව හිටියා. එක මිනිස්සෙකුට සීය නැතුව යන්න කිව්වා. මේ මිනිස්සයා එපල්ලෙම ගිහිල්ලා භාවනා ආසනෙකින් වාඩි වුණා. පලක් බඳගෙන හොඳට ඒකෙන් සමාධියටපත් වුණා. ජීවිතේ දැක්කා. ඒ වෙලාවේ යට තේරුන්නේ නැහැ කිව්වා. ඒක තේරුණෙත් එයාට ආයි බයික් එකේ යනකොටම බයිසිකලේ යද්දිමයි කිව්වා. ඒක තේරුණේ. මොකද්ද මේ හාමුදුරුවෝ දේශනා කරේ කියලා යථාබෝධයටපත් වුණා. මොකද ਉਹ සිහිය අල්ලගෙන හිටියේ. සංඥා උපාදානයක් එතන තිබුණා. ඒකත් අත්හැරියා. ඒ මේ මහත්මා හොඳට මේ විවිධ භාවනාවල් පුරුදු කරපු කෙනෙක්. ඉතින් සක්මන් භාවනාවේ දෙනවා එක කකුලක් ඇඟිල්ලක් හැසිරෙන විදිය මගහැරෙන්නේ නැති වෙන විදියට සිහිය පුරුදු කරනවා. මොකද අපිට අර පුරුදු කරලා තියෙන සිහිය තමයි වැදගත්. සිහිය තමයි වැදගත් කියලා. ඒකෝර සිහිය පුරුදු කරනවා. හොඳට කකුල ගෙනියනවා තියනවා එහෙම යනවා. සිහිය පුරුදු කරන දැන් ඔක්කොම ටික අනිත් ඒවා නෑ. එකකටයි බැඳලා හිටියේ. සිහියට විතරයි. එහෙනම් මට අත්හරවන්න තියෙන්නේ ගොඩක් නෑ. සිහිය විතරයි අත්හරන්න තිබ්බේ. දැන් ඉතින් ඔය ඇත්තන්ගේ අත්හරවන්න ගියාම ඕ හැඳි පුටු හට්ටි වළං මේස කුඩ හිරමන මේ ඔක්කොම අත්හරවන්න එපා. අර මනුස්සයට ඒවා නෑ. අර දෙන්න සිහිය විතරයි අත්හරන්න. මට හරි ලේසියි. ආ අවසාන පඩියේ ඉන්නේ අත දීලා ගන්න විතරයි ගොඩට තියෙන්නේ. අර ගොඩාක් දේවල් අල්ල ගත්ත අයට දරුවෝ ගැන ආදීනවය කියන්න වෙනවා. කේලම් කියන අයගේ කේලම් නතර කරන්න ආදීනව කියන්න වෙනවා. පද හදන අයගේ පද නතර කරන්න බණ කියන්න වෙනවා. මේ දරුවන්ට ඇලිච්ච අයට දරුවන් මුදවා ගන්න බණ කියන්න වෙනවා. නොයෙකුත් පද පරමයව බවට පත් වෙච්ච පොත්වල එල්ලිලා ඉන්න මිනිස්සුන්ගේ ඒකෙන් අයින් කරගන්න බණ කියන්න වෙනවා. මේ විවිධ මිත්‍යා දෘෂ්ටික ඇදහිලි ඒව මේව විශ්වාස තියෙනවා නම් ඒව කඩන්න බණ කියන්න වෙනවා. ටොන් එකක් මේ බණ කියන්න වෙලා තියෙන්නේ, දේශනා කරන්න වෙලා තියෙන්නේ මේ මිනිහාගේ තියෙන දෘෂ්ටිගත භාවය, ඒ තියෙන බහුලතාවය නිසා. එහෙම නැත්තම් මේක එච්චර බණක් කියන්න නෑ. මේ මොහොතේ මොකද්ද තියෙන බැඳීම කියලා බලලා ඒකෙන් නිදහස් වෙන්න උපදේශයක් දෙන්න පුළුවන්. හැබැයි එයා සියල්ල අත්හැරීමට සූදානම් මනසක ඉන්න ඕන. මේව නැත්තම් එයා අත්හරින්නේ කූඩැල්ලා වගේ රසවත් කියලා ඇලිලා ඉන්නවා නම් එයා ඒක අත්හරින්නේ නැහැ. හැබැයි කූඩැල්ලා වගේ වුණත් බඩ පිරලා තියෙන්න ඕන. කූඩැල්ලාගේ බඩ පිරුණාම ඌ අත්හරිනවනේ. බඩ පිරලා තියෙන්න ඕන. මහත්යෙගේ ඇඟේ ඉල්ලුණා නම් බඩ පිරලා තියෙන්න ඕන. කූඩැල්ලා වගේ ලේබීලා නෝන කෙනෙක්ගේ ඇඟේ ඉල්ලුණා නම් බඩ පිරලා තියෙන්න ඕන. දැන් ඇති ඇරිලා හිටියා දැන් බඩ පිරලා තියෙන්නේ කියලා. දරුවන්ගේ ඇඟේ ඉල්ලලා හිටියා නම් ඒක බඩ පිරලා තියෙන්න ඕන. ධනේ ඉල්ලලා හිටියා නම් දැන් බඩ පිරලා තියෙන්න ඕන. රාස මුසු කෑම කන්න ඕන කියලා මේ එකක් තිබ්බනම් ඒකේ බඩ පිරලා තියෙන්න ඕන. කැමති කැමති හෝටල් වලින් කාලා ඒකේ බඩ පිරලා තියෙන්න ඕන. ඒ නිසා බඩ පිරලා තියෙනවා නම් ඔක අත්හැරෙනවා. බඩ පිරිච්ච නැතිකම නැදීන්නේ. පුදුම දෙයක් නේද? මිනිස්සුන්ගේ බඩ පිරෙන්නේ නැහැ. කොච්චර බලය පිරුණා තිබුණා සමහර අයගේ බඩ පිරලා ඉවර වෙන්නේ නැහැ. කොච්චර ධනෙ තිබුණත් බඩ පිරලා ඉවර වෙන්නේ නැහැ. බඩ පිරලා ඉවර වෙන්න ඕන. අන්නෙතෙන්දි කියනවා ලෝකේ කලකිරෙනවා කියලා කියනවා. ලෝකේ වටිනකමක් නැහැ කියලා දන්නෝ. ඊළඟට පැවැත්මක් විතරයි. පැවැත්මට ඉතින් සම්මුතියට ඕනනේ නේද? සම්මුතියට ඉතින් යාන වාහනයක් ඕන, ටිකට් එකක් ගන්න සල්ලි ඕන, මේව තියෙනවා, වැඩ කරන්න තියෙනවා. සම්මුතිය ඉතින් අපි මේ සත්‍ය පුජ්‍යලෙක් නැහැ කිව්වට බස් එකේ යන්න දෙන්නේ නැහැ නේ අපිට. ඒ නිසා ඊට පස්සේ ඉතින් සම්මුති පැවැත්මක් සඳහා කටයුතු කරන්න ඕනේ. මේනම් කිසිවක් ස්වාමීන් වහන්සේ දේශනා කරන්නේ නැත. අපිට අන්තර්ජාලයෙන් ධර්මය ශ්‍රවණය කරන අපේ පින්නතේ සටහන් කරලා තියෙනවා. පීඩා සිටින්නෙත් නැතුව, වෑයම් කරන්නෙත් නැතුව, පවතින තැනින් දකින්න දිත්තේ දිට්ඨමත්තම් භවිස්සති කියලා. දුටු දේ දුටු පමණයි. මේක පුදුම ගැඹුරු බුදු වදන. මේකට සරල නිර්වචනයක් දාගෙන මේක මේ බුදුබණ පදේ කාලා දෙන්නේ මේ සම්මුති සමාජය. නිවන් දකින්න තියෙන ගැඹුරුම ගැඹුරු ධර්මයක්. ඕක දන්නේ ආර්ය උත්තමයෙකුට, ආර්ය භූමියටපත් වෙච්ච කෙනෙක් විතරයි ඕක ගැඹුරම දන්නේ. අනිත් කිසි කෙනෙක් දන්නේ නැහැ. ඔක්කොම සම්මුති මොකද්ද ගොන් කතාවක් දාගෙන තියෙනනේ. පෞවිතී අපිට වචන පාවිච්චි කරන්නේ ඔහොම කිව්වම හොඳ නැහැනේ කියලා කියනවා. හොඳ නැති බව දැනගෙන තමයි කියන්නේ. එතකොට අපි මිනිස්සුන්ට තරහ යනවනේ. තරහ යන්න තමයි කියන්නේ. නැතුව මේ ආදරේ හිතෙන්න නෙමෙයි කියන්නේ. තරහ යන්නම තමයි කියන්නේ මෝඩයන්ට. මේ ඉතින් ඔකර බහ මොම් කතාවක් දාගෙන තියෙන්නේ. දුරුදේ දුටු පමණයි කියලා. මේ ඕන කෙනකින් අහන්න බෞද්ධකින් හරි. මං අහනවා ඉතින්. මා ගොන් කතාවක් කියන්නේ. දුරුදේ දුරු පමණගේ බොහොම ගැඹුරු කතන්දරයක් ඒකේ තියෙන්නේ. බොහොම ගැඹුරු කතාවක් තියෙන්නේ. ඉතින් ඒ ගැන එතුමේ බොහොම හොඳින් විග්‍රහ කරලා තියෙනවා. ඒක හොඳයි. ඒක බොහොම ගැඹුරු කතාවක් වටින කතාවක් තියෙනවා. අදහස පළ කරපු කෙනාට කිව්වා එහෙම නෙමෙයි. මං කිව්වේ සමාජ සමස්ත කියව දෙයක්. මං කිව්වේ ඒක තමයි වෙන්න ඕන. ඒක තමයි ඒ පෙන්නලා දීලා තිබ්බේ එතන. මේ දුරුදේ දුටු පමණයි කියලා කියන්නේ පුදුම ගැඹුරු කතාවක්. ඔබ විදර්ශනා කරලා තේරුම් ගන්න. මම මේකේ සාරාංශය කියලා යන්නම්. දුරුදේ දුටු පමණයි කියලා කියන්නේ දැක්කේ නැහැ කියන එක. ඊට වඩා මං කියන්නේ නැහැ, දේශනා කරන්නේ නැහැ. ඉතින් ඔක විදර්ශනා කරලා හොයාගන්න කියන කාරණේ අපි මතක් කරනවා. දුරුදේ දුරු පමණයි කියන්නේ දැක්කේ නැහැ කියන එක. ඕක හොයාගන්න නම් මං හිතන්නේ සාමාන්‍ය කෙනෙක් නම් එක දිගට මාස 3ක්වත් විදර්ශනා කළ යුතුයි කියලා මං විශ්වාස කරනවා. ඔය තියෙන ඒ වචනේ තියෙන ගැඹීරත්වය ඒ තරම් ප්‍රබලයි. ඉතින් ඔබ හැම දිනාටම උතුම් ධර්ම අවබෝධය සැලසේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි.